ප්‍රසාද නාදයක් සාර්ථකව කරලා සමාදානයේ සඳහා ශබ්ද නගලා নমস্কারය ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාපිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන විරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත වූ පංච සීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු මත මෑණියන් ඇතුළු සැබෑවත් ගුණබර කාරුණික පින්වත් මේ අදත් මේ වෙලාවේදී මෙහෙම කෙනෙක්ම උතුම් සීලයක පිහිටියා. එන්නේ සීලයක පිහිටලා කය වචන දෙකෙහි සංවර භාවය ඇති කරගන්නයි ඒ ශික්ෂා පදවලින් කියවිච්ච අදහස උනේ. ඒ සංවර භාවය රැකෙන්න නම්, සුරක්ෂිත වෙන්න නම්, ඒ කාය කර්මයට වාක් කර්මයට එන්නට පෙර හටගන්න මනෝ කර්මය යහපත් වෙන්න වෙනවා. මනෝ කර්මය යහපත් වෙන්න නම් ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලයන් යටපත් වෙලා අලෝභ අද්වේෂ මෝහ කියන කුසල මූලයන් ඉස්මතු වෙන්න ඕන. කුසල මූලයන් මතු කරගෙන ගතවන්නේ නම් එහෙම මොහොතකම උපදන අකුසලයේ යටපත් කරමින් කුසලයේ උපද්දවමින් සතර සම්‍යක්ත දන් වීරිය ඒ සඳහා යොදවා ගනී නම් ඒ සීලය හඳුන්වන කුසල සීල කියලා. ඒක ප්‍රමෝදයේ පිණිස, ප්‍රමෝදයේ ප්‍රීතිය පිණිස, ප්‍රීතිය පස්සද්ධියේ පිණිස, පස්සද්ධිය සුඛය පිණිස, සුඛයේ සමාධිය පිණිස, සමාධිය නිබ්බිදාව පිණිස, යථාභූත ඥාන දර්ශනයේ පිණිස යථාභූත ඥාන දර්ශනයේ නිබ්බිදාව පිණිස නිබ්බිදාව විරාගයේ පිණිස විරාගය විමුක්තිය පිණිස විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයේ පිණිස රහත් ඵලයේ දක්වා එකට බැඳී පවතිනවා. ඉන් අද දවසෙත් අපි උතුම් ගුණයක පිහිටියා. ඒ ගුණයේ පිහිටා සිත පවිත්‍ර කරන හිත පිරිසුදු කරන රාගාදී වූ කෙලෙසුන් කෙරෙන් හිත මුදවන අලෝභ අද්වේෂ සමෝහ කුසල මූලයන් ඉස්මතු කරවන හේතුන් ගුණ ප්‍රතිපදාවක අපි ටික වෙලාවක් යෙදෙන්නට උදානමින් අපි පළමු කොට බුදු ගුණ සිහි කරලා ඉන්නතුරු ටික වෙලාවක් ආනාපාන සතිය ආදී තමන්ට සුදුසු පුහුණු කරලා තියෙන කැමැති කමතහනකින් ටික වෙලාවක් හිට නිවාගෙන සංසිඳුවාගෙන ඉන්නතුරුව දැනගත යුතුයේ ධර්මයන් දැනගන්නට අදත් අපි කාලයේ යොදා ගනිමු. දැන් පළමු කොට අපි තුනුරුවන්ට ජීවිත පූජාවෙන් වැඳ නමස්කාර කොට සසර පුරා සිදු වුණා වූ සියලු අරදට ප්‍රමාද දෝෂයෙන්ට සමාව කරවා ගනිමු. දැත්නලලතර තබාගෙන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන මෙසේ කියන්න කියමින් ඒ සමාව කරවා ගනිමින් වන්දනා කරමින් තුනුරුවන් ආශිර්වාදය ලැබමු. සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ජීවිතය පූජා කරමි.
Mate samavele diva mate
සමාව ලැබීවා
මට
සමාව ලැබීවා ධම්මග පාදා නිවන් මගට මායොමු කරන්නා වූ මාගේ කල්යාණ මිත්‍ර වූ ධර්මාචාර්ය උතුමන්ට වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාර දෙන නොදෙන සිදු වුණා සියලුම දෝෂය නැත මට සමාව ලැබී මාගේ දෙමව්පියන්ටද මාගේ ගුරුතුමන්ටද ඉවත් ගුණවත් සියලු වැඩිහිටි උතුමන්ටද මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය දැන නොදැන සිදු වුණා සියලුම දෝෂය නැත මට සමාව ලැබීවා මට සමාව ලැබීවා දැන් භාවනා ඉරියව් කරගෙන අපිටික වෙලාවක් දුක දුක සිහිපත් වෙනවා මේ විදිහට කරන ප්‍රජානන ඉරි කරගෙන නවා භාග්‍යවතුන් රාගදී සතුරන් දුරු කළහි රහසින්වත් පවු නොකළහි ආරචක්‍රී අර සිඳලුහින්ද ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන අරහං නම් වන සාමි ආග්‍යවතුන් වහන් අවබෝධ කටයුතු වැඩිය යුතු සියල යුතු සියලු සම්මා සම්බුද්ධනි ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසලොස් චරණ ධර්මයන් ජා චරණ නම් සාමි වහන්සි අන්ත වූ සුන්දර සාන්ත වූ සංවර වූ වාග්මිලාසි නම් වනසි ආග්‍යවතුන් වහන් සත්ව සංඛාර අවකාශ යම උකත්‍රයම ලෝක විදු නම් වනසි ලෝක විදු නම් වනසි අප්‍රමාණ ගුණ ප්‍රඥානං වහන්සේම පුරුදු පුහුණු කරන කමඨහන තාචක්ඛවලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්සුනන්තු ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා ධර්ම ශ්‍රවණා විලාසි කාරුණික පින්වත්නි, සිය සතියේ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න ඕන කියලා, ඒක අනිත් හැම දෙයකටම වඩා ප්‍රමුඛතාවය දීලා සැපින් අවියකින් පහර ලද්දෙකු එය සුවපත් කර ගැනීම සඳහා සියලු දේ අතහැරලා ඒට මූලිකත්වය දෙන්නා වගේ, හිත ගිනිගත් කල්හි අනිත් සියලු අවශ්‍යතාවයන් පසෙකරලා එය නිවා ගන්නට මහන්සි වන්නාක් මෙන් සක්කාය දෘෂ්ටිය දුරු කර ගැනීම සඳහා හැම කෙනෙක්ම වහවහ උත්සාහවත් විය යුතු බව ඉහිපත් කරමින්, සක්කාය දෘෂ්ටිය කියන්නේ කෙබඳු ආකාරයක, කෙබඳු තැනක හටගන්න දෙයක්ද කියන කාරණාව යම් දුරකට පැහැදිලි කිරීමක්, විස්තර කිරීමක් කරන්ට යෙදුණා. එහිදී මතක ඇති අපි පුංචි උපමා කතාවකුත් ඒකට එකතු කරගත්ත පඹයකු පිළිබඳව. පඹයා පඹයා හැටියට නොදන්නාකම නිසා පඹයකු ඇතිතන මිනිස්සෙකු කියලා අදහසක් ඇති කර ගැනීම, ඒ අදහසක් ඇති කරගත්තාම මිනිස්සෙකුට සාපේක්ෂව අපේ సంతාන තුල ඇති වෙන ක්ලේශ මූලික ස්වභාවයන් පිළිබඳව කිසියම් ආකාරයක හැඳින්වීමක් සාකච්ඡා කිරීමක් අපි සිද්ධ කළා. අද දවසේ ඉතුරු ටික එතනින් එහාට ඊට සම්බන්ධ වෙන ආකාරයෙන් යමක් කතා කරන්න සීපත් කරන්න අදහස් කරනවා. එහිදී අපි ඔබට මතක් කළා ඒ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවත් වෙන කෙනා ඒ සඳහා නිවැරදි පිළිවෙතක, නිවැරදි වැඩපිළිවෙලක යෙදෙන්නට ඕන. එහෙම නැත්නම් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න කියලා ගිහිල්ලා අපි තවත් පැත්තකින් දෘෂ්ටියකට වැටෙන්නට පුළුවන්. සන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨී උපජ්ජති කියලා දෘෂ්ටිවාද හයක් පිළිබඳව සද්භාසු සූත්‍රයේදී දේශනා වෙනවා. ද්වාසත්ති දිට්ඨි කියලා බුද්ධකාලීන භාරත සමාජයේ තුල දෘෂ්ටි 62ක් තිබිච්ච බවක් සඳහන් වෙනවා. පාර වැරදුනොත්, මඟ වැරදුනොත් අපි අවසන් වෙන්නේ නැවතත් වතාවක මේ ආදී කිසියම් දෘෂ්ටිවාදයකට වැටිලා. එනිසා දෘෂ්ටිවාදයකට නොවැටෙන්න, දෘෂ්ටීන්ගෙන් නිතර වෙන නිවැරදි වැඩ පිළිවෙලක අපි ගමන් කළොත් මේ ජීවිතයේදීම ඒ භාග්‍යමත් අවස්ථාව අපි කාට කාටත් උදා කරගැනීමේ හැකියාව ශක්තිය තිබෙනවා. බුදු උපතක් ඇති කාලෙක, බුදු සසුනක් ඇති කාලෙක, උතුම් මිනිස් ආත්ම භාවයක් ලැබූ පිරිසිඳ පඤ්ඤාවෙන් යුක්ත වූ, නුවණින් යුක්ත වූ ඔබට මට ඒ ටික නොහැකි වෙන්නට පුළුවන් කමක් නෑ. ලෝකේ අද දවසේ නිවන අහිමි වී ගියා නම් අහිමි වී ගියේ ඔබට මට නිවන් දකින්න ඕන කරන හේතු සම්පත් නැති නිසා නෙමෙයි, නුවණ මද නිසාත් නෙමෙයි, එබඳු ධර්මයක් ලෝකයේ තුල සැඟවී තිබුණු නිසායි. ඒ නිවන් දකින මගක් ලෝකෙට හෙලිපෙහෙලි නොවුණු නිසායි ඒ භාග්‍යමත් අවස්ථාව අපි හැමෝගෙන් අතහැරලා ගියේ. එනිසා දැන් අපි නිවැරදි වූ, ඍජු වූ සසුන් මගක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට, සූත්‍රයට සසඳමින් ගලපමින් නිවැරදි මාවතක් පිළිවෙතක් සොයා සපයාගෙන යන වෙලාව. එනිසා මේ වෙලාවෙදිත් අපිට අනුගමනය කරන්න තියෙන පිළිවෙත පිළිබඳව අපි පසුගිය සති කීපයේදීම ඒ මූලික ප්‍රතිපදාවන් පිළිබඳව මතක් කළා. හැබැයි ඒ ප්‍රතිපදාවේදී අනිවාර්යෙන්ම අපි අවධාරණය කළා මොනවා හරි භාවනාවක් කරනවා කියන තැන අතහරින්න. මෙය කරන්නේ කුමක් සඳහාද කියන පැහැදිලි පිරිසිදු නිශ්චයකට පැමිණ, අරමුණකට පැමිණම යමක් කරනවා කියන තැනට පත්විය යුතු බව මතක් කළා. එනිසා අපි වඩන කමතහන කුමක් හෝ වේවා, ඒ කමතහන තුළ ඉදිරියක් තියෙන්නට ඕන. අවසානයේ දක්වා බැඳුණු සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධතාවය තමන්ට දැනෙන්න ඕන. මේ ටික කළාම මේ ටික, මේ ටික කළාම මේ ටික, මෙන්න මේ ටික, මේ අවශ්‍යතාවය උදෙසාය කියන දනිමින් දකිමින් වඩන පිළිවෙලක් පිළිවෙතක් වෙන්නට ඕන. එහිදී අපි දැන් කීප වතාවක්ම කතා කළා, සාකච්ඡා කළා දහමේ මූලික පරේෂණයේ පිළිබඳව. ඇසත් රූපයක්, චක්කු විඤ්ඤාණයක්, ස්පර්ශයක්, වේදනාව, හඳුනන සංඥාව, සිතන සංචේතනාව, මේ ආදී විතක්ක විචාර තණ්හා ආදී මේ දහම් පද පිළිබඳව අපි දැන් මේ වෙනකොට බොහෝ වාරයක් නැවත නැවත අහලා පුරුදුයි. දැන් අපි මේ හැම තැනක්ම ඇහුවට විතරක් නම් මදි, ඒ ඇසූ ධර්මයට අනුව මෙනෙහි කිරීමකුත් වුණා නම් ඒ අනුව නැවත නැවත සිහි කරලා බලන බවකුත් වුණා නම් තමයි අපි මෙතනින් එහාට කියන දේවල් පිළිබඳව යම් අදහසක් සටහනක් හිතට නගා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකේ වගකීම තම තමන් සතු වෙනවා අපිට කරන්නට පුළුවන් දෙයක් නෑ ඒ පිළිබඳව. ඇසු ධර්මීය ප්‍රායෝගිකව හැදෑරීමක් කරලා තිබුණා නම් ඇස කියන්නේ කුමක්ද? ඇස කියන්නේ මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත දුකේ යථාර්ථයේ පියාපාන තැන නේද කියන විමර්ශනය කළා නම් රූපේ දිහාත් බඳු ආකාරයකින් බැලුවා නම් රූපය කියන්නේ හටගත්ත දෙයක්, හටගත්තා නම් එක සංකත ධර්මයක්, සංකත දෙයි ලක්ෂණය තමයි දිරණ මැරෙන බව, අප්‍රියන් හා එක් වෙන බව, ප්‍රියන්ගෙන් වෙන් වෙන බව, කැමති ආකාරයෙන් නොපවතින බව, ඒ ආකාරයෙන් විඥානයේ ස්පර්ශයේ වේදනාව සංඥාව චේතනාව නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා වූ විඥානය මේ හැම දෙයකම ස්වභාවය දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත බව දැන හඳුනාගත්තනම් අන්න එතනදී අපට ලැබෙනවා පිළිතුරක්. මේ හැම දෙයක්ම හැම තැනක්ම දුක හා යෙදිලායි තියෙන්නේ. ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. චක්කුම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං, එහ ලෝකේට ප්‍රිය රූපයක් මధుර රූපයක් වුණාට එහි යථාර්ථයේ මෙබඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? කන නාසය දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම චක්කු සෝත දාන ජීවා කාය මනෝ විඥාන චක්කු සෝත දාන ජීවා කාය මනෝ සම්පස්ස වේදනා සංඥා චේතනා මෙහෙම තැනක්ම දුක්ඛ ලක්ෂණය හා යෙදිලා නේද කියලා හොඳට හොයලා බැලුවා නම්, විමසලා බැලුවා නම්, හිතලා විමර්ශනය කරලා බැලුවා නම් එහෙනම් දැන් මේ පිය මధుර ස්වභාවයෙන් පෙනිච්ච හැම තැනකම යථාර්ථයේ දුකම නේද? දුක්ඛ ලක්ෂණය යෙදිලා නේද? එහෙනම් මෙබඳු තැනක් කොහොමද මම උනේ, මගේ උනේ? මෙබඳු තැනක් මම මගේ උනේ කොහොමද කියන උත්තරය ලැබෙනවා. මෙබඳු වූ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ ඇස ඒ දුක්ඛ ලක්ෂණය නොදන්නා වූ අවිද්‍යාව නිසා, නොදන්නා වූ මෝඩකම නිසාම මේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත හැ මම මගේ මගේ ආත්මය කියන අදහසක් කෙලෙසයක් උපදවාගෙන නේද? දුක්ඛ ලක්ෂණයකින් යුක්ත වූ කන මම මගේ මගේ ආත්මය කියන අදහසක් උපදවාගෙන නේද? නාසය දිව කය මනස දුක්ඛ ලක්ෂණයකින් යුක්ත වෙලා මధుර ප්‍රිය ස්වභාවයෙන් ගත යුතු තැනක් නොවේ. එබඳු තැනක මේ මම මගේ මගේ ආත්මය කියන අදහසක් කෙලෙසයක් දෘෂ්ටියක් උපදවාගෙන නේද තියෙන්නේ කියන මෙන්න මේ උත්තරය ලැබුණා නම් පරේෂණේ හරියට කළොත් හම්බ වෙනවා. ආයතන ටික, බාහිර ආයතන, විඥාන, ස්පර්ශ ආදී මේ ටික හොඳට දුක්ඛ ලක්ෂණය එළඹ සිටින තාක්කල් හොඳට විමස විමස බැලුවොත් ලැබෙන උත්තරය තමයි එහෙමනම් මේ බඳු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත දුක් වූ තැනක් මම මගේ ආත්මය විය නොහැකි තැනක මේ මම මගේ ආත්මය කියන අදහසක් කෙලෙසයක් ඉපදිලා නේද අනේ යාට හම්බ වෙනවා දුකට හේතුවක් මම මගේ ආත්මය වශයෙන් නොගත යුතු තැනක් මම මගේ ආත්මය වශයෙන් ගැනීම නිසා නේද මේ දුක් විඳින්නේ ඇහි ස්වභාවය තමයි රූපේ ස්වභාවය තමයි හටගත් දේ දිරා මරණයට පත් වෙන බව ලෙඩ වෙන එක අකමැති ජරා මරණය හා එකතු වෙන බව කැමති තැන නොපවතින බව ඉතේ දිරා ලෙඩව කුණුව මෙරි වෙනස්ව යන දෙයකට මම මගේ කියලා ගත්ත බවම නේද වරද්ද අන්නේ පරේෂණයේ තුලදී මූලික පරේෂණයේ තුලදී මෙන්න මේ උත්තරය ලබා ගන්නවා මේ දුක හේ කියන්නේ දුක කනනාසේ දිව කියන්නේ දුක්ඛ ලක්ෂණයකින් යුක්ත වූ දුක්ඛ ආර්ය සත්‍යයෙන් යුක්ත වූ තැන ඒ දුක්ඛ ආර්ය සත්‍ය නොදන්නාකම නිසා ඉබඳු දුකෙන් පිරිච්ච තැනක් මම මගේ ආත්මය කියන අදහසක් ක්ලේශයක් හටගෙන නේද ඒ ක්ලේශයෙන් ඒ දෘෂ්ටියෙන් මේ දුක් වූ ඇස මම මගේ කියලා ඇසුරු කළ නිසා ඇසුරු කරන නිසා මේ හේ ලෙඩවීම ස්වභාවිකව සිදුවෙන ලෙඩවීම දිරණ බව මරණය විපරිණාමය මම ලෙඩ වෙනවා මගේ ලෙඩ මගේ දිරීම මගේ මරණය බවට පත් කරගෙන නේද ස්වභාවයෙන් සිදුවෙන මේ සිදුවීම මගේ බවට පත් කරගෙන නේද ඔහු හඳුනා ගන්නවා දුක් විඳින්නේ මෙහෙම නේද දැන් මෙතන මේ දෘෂ්ටිය ඉවත් කරගත්තොත් කෙලෙස්ය ඉවත් කරගත්තොත් ස්කන්ධයන්ගෙන් වෙන් කරගත්තොත් මේ දෘෂ්ටිය වෙන් කරගත්තොත් වෙන් කරලා හඳුනාගත්තොත් අන්න දාට හම්බ වෙනවා අපිට දුක කියන යථාර්ථයේ දුක්ඛ ලක්ෂණය ආර්ය සත්‍ය දුක්ඛ ඥානං එතෙක් අපි දුක්ඛ ඥානං නෙමේ දුක්ඛ ඥානං ඒත් යථාර්ථයේ හඳුනා ගන්න තුරු එහේ අපට ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් පෙනෙන්නේ එහෙ නැති වෙන්න ගියොත් එහේ දිරණ බවක් පෙනුනොත් එහේ ලෙඩ වෙන බවක් පෙනුනොත් අපි මේ එහේ කොහොම හරි පරිස්සම් කර ගන්න බලනවා එහෙට අනතුරක් වෙන්න දෙන්න බෑ එහෙ නැති වෙලා කොහොමද ජීවත් වෙන්නේ නිසා එහේ පරිස්සම් කර ගන්න බලනවා ඒ එහේ මధుර ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් දකින නිසා දුක්ඛඥානං අපට දුක් වූ තැන සැපයක් හැටියටයි දකින්නේ එහේ කියන්නේ සැපය එහේ නැත්නම් තමයි දුක එහේ තියෙනවා නම් සැප එහේ නැති වුණොත් දුක ලෝකයේ නෙමෙයි බඳු දැනුමක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහේ උපන්නොත් දුක උපන්නා චක්කුං උප්පාදෝ තිති අබිනිබ්බති පාතු භාවෝ දුක්ඛසේසෝ උප්පාදෝ සෝගානං තිති ජරා මරණස් පාතු භාවෝ එහේ උපන්න කියන්නේ දුක උපන්නා රෝගේ පැවැත්ම ජරා මරණයගේ පහළ වීමේතරයි එහෙත් ලෝක අනිත්‍යය සලකන්නේ හේ ප්‍රදීම හැට ගැනීම කියන්නේ සපහට ගැනීම දුකේ හැට ගැනීම හැටියට නෙමෙයි සලකන්නේ එනිසායි දුක්ඛ ඥානං කියලා කියන්නේ දුක්ඛ ඥානං වෙනවා මේ හැදියා බලනවා ඇත්තට හැ මම මගේ ආත්මය කියන මధుර ප්‍රිය ස්වභාවයෙන් මේ හැටි එබඳු එහෙ දිහා බලනවා මොකක්ද එහෙ කියන්නේ බලාගෙන යනකොට හම්බ වෙනවනේ මේ දුක්ඛ ලක්ෂණයනේ මෙතන හැමතැනම තියෙන්නේ එහෙනම් මේ දුක්ඛ ලක්ෂණයෙන් පිරිච්ච දුක්ඛාරිය සත්‍යයෙන් යුක්ත මෙතන මම මගේ මගේ ආත්මය කියන අදහසක් වරදවා ඇති කරගෙන නේද මේ ඇත්ත ඇති සත්‍යයෙන් නොදැකපු නිසා ඇති වෙලා නේද අන්න දුකට හේතුව සමුදය තෘෂ්ණා දෘෂ්ටිමාන ක්ලේශයක් බව හඳුන ගන්නවා එහෙනම් මේ දුකෙන් මිදෙන්න නම් මේ ක්ලේශය දුරු කළ යුතුයි යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාලයෝ මේ ක්ලේශය දුරු කළ යුතුයි ක්ලේශය දුරු කළොත් දුක නැතුව ඉන්න පුළුවන්. දිරණ ලෙඩ වෙන කුණු වෙන ඇහ මම මගේ මගේ ආත්මය නොවන හැටියට බැලුවොත් ඒක දිරයි ලෙඩ වෙයි. මැරෙයි. නමුත් මම මගේ නෙමෙයි. බාහිර ලෝකේ ඇස් අන්ධ වෙලා ගියාට ඇස් දිරාපත් වුණාට ලෙඩ වුණාට අපිට දුක එන්නේ නැහැ. මම නොවන මගේ නොවන නිසා. ඉතින් මේ කියන ටිකක් මම නොවන මගේ නොවන බවට දකින්නට අපි පුරුදු කරගත්තාම මේ දුක නැතුව ඉන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා මේ කෙලෙස්ය දෘෂ්ටිය දුරු කරගන්න ඕන. දෘෂ්ටියෙන් මිදුනොත්, කෙලෙස්යෙන් මිදුනොත් දුක්ඛ නිරෝධය දුක නැතුව ඉන්න පුළුවන්. දුක නැති කරගන්න නම් කුමක් කළ යුතුද? මේ දුක්ඛාරය සත්‍ය දකිනින් සමුදය ප්‍රහාණය කළ යුතුයි. විපස්සනා සම්මාදිට්ඨිය හැටියට මේ ආයතන ආදී දේ දුක බවත්, දුකට හේතුව ක්ලේශය බවත්, නිරෝධය සඳහා ක්ලේශය දුරු කළ යුතු බවත්, ඒ දුරු කරන පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවත් දැන හඳුනාගත්ත යෝගාවචරයෙකුට ඒ ක්ලේශය උපදින තැන ඒ ක්ලේශ හටගන්නේ කොහේද කියලා ඊළඟට සොයා බලන්න වෙනවා. දැන් නැති කරන්න ඕන ක්ලේශය දුකින් මිදෙන්න නම් තෘෂ්ණා දෘෂ්ටිමාන මම මගේ මගේ ආත්මය කියන අදහස උපදින තැන පුද්ගල භාවයේ හටගන්න තැන හොයලා එතනින් සිඳින්න වෙනවා. එතකොට දැන් අපිට හොයන්න වෙනවා ආපෞතරයක් කොහොමද මම මගේ කියලා ගන්නෙ? එහේ ආත්මය වෙන්නේ කොහොමද? කන නාසය දිව ශරීරය උපදින්නේ කොහොමද? නැවත වතාවක් සොයා බලන්න වෙනවා දෙවෙනි පියවරකදී. පළවෙනි අඩපිළිවෙලේදී අපි උත්තරයක් ගත්තා. එහෙ කනනාසී ඇටටි සතියෙන් නොදන්න නොදකින්න නිසා රූප ශබ්ද ගන්ධ විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා මේ නාම රූප ධර්මයන් ඇටටි සතියෙන් නොදන්නා කම නිසා මම මගේ මගේ ආත්මය කියන අදහසක් ක්ලේශයක් උපදවාගෙන නේද කියන්නේ. දැන් ක්ලේශය දුරු කරන්න ගියාම මුත සිද්ධ වෙනවා. එහෙනම් එහෙ දුක නම් කනනාසය දුක නම් රූප ශබ්ද ගන්ධ දුක නම් ස්පර්ශ විඥාන වේදනා සංඥා චේතනා දුක නම් ඇයි මේ දුක උපදින්නේ? ඒ දුක උපදින දුක හට ගන්න හේතුව මොකක්ද? කොහොමද උපදින්නේ? අන්න උපදින තැන හොයාගෙන බලනකොට පේනවා මේ තෘෂ්ණා දෘෂ්ටිමාන හේතුව කොතනද යෙදෙන්නේ කියලා. ක්ලේශය යෙදෙන්නේ කොතනද කියලා හොයාගන්න වෙනවා. අන්න එහෙම හොයාගෙන යනකොට ඒ සඳහා අපට උතුම් ධර්මයක් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ලබන්න වෙනවා, ලැබෙන්න වෙනවා. ඒ සඳහා අපි මොකක්ද තෝරාගත්ත ගමන් මග මේ වෙනකොට ජීවිතේ අපි අපෙන් විමසලා බලන්න වෙනවා. මාර්ගයට පැමිණෙන්න, සක්කාය දෘෂ්ටිය දුරු වෙන්න, ඒ සඳහා අපි අනුගමනය කළ පිළිවෙත කුමක්ද? මේ ස්කන්ධ ටික අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බැලුවත් ඒ තුල මාර්ගයේ ගොඩ නැගෙන්නේ නැහැ. සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. සක්කාය දෘෂ්ටිය දුරු කරන පිළිවෙත මෙතනින් එහාටයි ගොඩ නගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපි උපදවාගත් විපස්සනා සම්මාදිට්ඨිය එතනින් එහාට චතුසත්‍ය සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි මේ ආදී වශයෙන් මේ දැක්ම මේ නුවණ වඩන්ට ඕන, දියුණු කරන්න ඕන. එතකොට ඇහත් රූපයක්, චක්කු විඥානයක්, චක්කු සම්පස්සයක්, චක්කු සම්පස්සයෙන් වේදනා, සංඥා, චේතන මේවා එකට බැඳිලා තියෙනවා. කනත් ශබ්දයක් ගැටෙනකොට සෝත විඥානය, සෝත ස්පර්ශය, ස්පර්ශයෙන් වේදනා, සංඥා, චේතන. නාසයත් ගන්ධයත් නිසා ඝාන විඥානය, ඝාන සම්පස්සය, ඝාන සම්පස්සයෙන් ඝාන සම්පස්සය වේදනා, සංඥා, චේතන. දිවත් රසයත් ගැටෙනකොට ජීවා විඥානය, දිනාගේ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා වේදනා, සංඥා, චේතන. කයත් පහසත් නිසා කාය විඥානය, කාය සම්පස්සය, කාය සම්පස්සය වේදනා, සංඥා, චේතන. මන ධම්ම ගැටීම නිසා මනෝ විඥානය, එනිසා මනෝ ස්පර්ශය, මනෝ ස්පර්ශය නිසා වේදනා, සංඥා, චේතන. මේ එකිනෙකට බැඳී පවතින ධර්මතාවයන් ටික හඳුනා ගන්න වෙනවා. එහේ උපන්නොත් බාහිර ලෝකයේ අරමුණ ගැටෙනවා. අරමුණ ගැටුණොත් විඥානය උපදිනවා. විඥානය උපන්නොත් ස්පර්ශයක් වෙනවා. ස්පර්ශ වුණොත් විඳින බවක්, හඳුනන බවක්, කල්පනා කරන බවක්, මේ නාම රූප ප්‍රත්‍යයෙන් දකින්න බවක් වෙනවා. කනට ශබ්දයේ ගැටුණොත් සෝත විඥානය උපදිනවා. සෝත විඥානය හටගත්තොත් සෝත සම්පස්සයක් වෙනවා. සෝත ස්පර්ශයක් වුණොත් සෝත සම්පස්සජා වේදනා, වේදනාවක්, හඳුනන බවක්, කල්පනා කරන බවක්, නාම රූප ප්‍රත්‍යයෙන් කල්පනා කරලා දැනගන්න බවක්, අහන බවක් තියෙනවා, එහෙන බවක් තියෙනවා. නාසයත් ගන්ධයත් ගැටෙනකොට ජීවාවේ ග්‍රහණ විඥානය උපදිනවා. ඒ නිසා ඝාන සම්පස්සේ හට ගන්නවා. ඝාන සම්පස්සේ නිසා වේදනා දුන්න කල්පනා කරන බව ඇති වෙලා දැනෙන බවක් තියෙනවා. දිවට රසයේ කයට පහස ගැටුණාම රසයේ පහස දැනෙන බවක් තියෙනවා. සිතට සිතුවිලි ගැටුණාම මනෝ විඥානය උපදිනවා. මනෝ ස්පර්ශයෙන් විඳින හඳුනන කල්පනා කරලා දැනගන්න බවක් තියෙනවා. එනම් මේ ආයතන ටික ඇතිකල්හි ඇතිවෙන ප්‍රතිඵල හතරක් තියෙනවා. දකින, අහන, දැනෙන, දැනගන්න දේ. දකින, අහන, දැනෙන, දැනගන්න දේ. දැන් අපිට ලෝකය වෙලා තියෙන්නේ මෙන්න මේ ටික. දකින දේ ලෝකය, ඇහෙන දේ ලෝකය, දැනෙන දේ ලෝකය, දැනගන්න දේ ලෝකය. ලෝකයක් අපිට ලැබිලා තියෙන්නේ, හම්බ වෙලා තියෙන්නේ මේ කාරණා හතරත් එක්ක. ලෝකයක් හම්බ වෙනවා විතරක් නෙවෙයි ලෝකේ දකින්න එහෙම වෙන ලෝකේ දකින්න ආපහු එහෙ උපද්දවන්නේ ඒ ශබ්ද අහන්නයි කන උපදින්නේ ඒ ගන්ධ රස පහස ලබන්නයි නාසයේ දිව කය උපදින්නේ ඒ පහස ලබන්නයි කය උපදින්නේ ඒ දැනගැනීම ඇති වෙන්නයි මනස හටගන්නේ මේ එකිනෙකට බැඳුණු ධර්මතාවයන් ටික හඳුනා ගන්න වෙනවා අර මූලික වැඩපිළිවෙලක් එක්කම ඒ වැඩපිළිවෙලත් එක්කම මෙන්න මේ ටික හඳුනාගත්තාම අපට ලැබෙනවා ඉදිරියට යන්න මාවතක් අපි දැන් හඳුනගෙන තියෙන එහේ කියන්නේ අනාත්ම ධර්මතාවය අනිත්‍ය නම් දුකන දුක නම් අනාත්ම බව යම් දුක්ඛං තදනත්ත යමක් දුක නම් ඒක අනාත්ම බව දන්නවා දකිනවා එහෙනම් අනාත්ම වූ එහෙට ගැටෙන රූපයත් අනාත්මයි අනාත්ම වූ එහෙත් අනාත්ම වූ රූපයත් නිසා උපදින විඥානේ ආත්මනේ ඒකත් අනාත්මයි ඒකත්ව නිසා උපදින ස්පර්ශය ආත්ම වෙන්න බෑ ඒකත් අනාත්මයි ඒ අනාත්ම වූ ස්පර්ශය නිසා උපදින වේදනා සංඥා චේතනාද ආත්ම වෙන්න බෑ ඒව දනාත්මයි කියලා දන්නවා දැන් මේ නාම රූප එකතු වෙලා හටගන්න මේ අනාත්ම ධර්මතා එකතු වෙලා දුක් වූ ධර්මතා එකතු වෙලා හටගන්න දේ දකින්න බව අහන්න දැනෙන දැනගන්න බව කෙසේ නිත්‍ය වෙන්නද කෙසේ සප වෙන්නද කෙසේ ආත්ම වෙන්නද කියන දැනුම තියෙන්න ඕන මෙන්න මේ දැනුම නුවණ ඇත්නම් මෙතනින් එහාට මේ ටික බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වේවි අමාරුවක් නැතුව අපි දැන් කල්පනා කරලා බලන්න ඕන අපි දකිනවා අපි අහනවා දැනෙන බවක් තියෙනවා දැනගන්න බවක් තියෙනවා දැන් අපි ලෝකෙට ඇලුම් කරලා තියෙන්නේ කුමකටද කොතනින්ද අහන දෙයට අපි ඇලුම් කරලා තියෙනවා අහන දෙය කොපිය මధుර ස්වභාවයෙන් ගන්නවා එක්ක අප්‍රියයි කියනවා පෙනෙන දේ හොඳයි කියනවා එක්ක නරකයි කියනවා දැනෙන දේ හොඳයි කියනවා නරකයි කියනවා දැනගන්න දේ හොඳයි කියනවා නරකයි කියනවා අපි ලෝකයේ තුල කටයුතු කරන්නේ හිමයි මොනවා හරි දකිනවා නම් එක්ක හොඳයි එක්ක නරකයි නිදපැත්තට තමයි දාන්නේ එහෙන දැනෙන දැනගන්න දේ හොඳ නරක කියන දෙපැත්තට බෙදා ගන්නවා අපි යම් අන්තයකට වැටෙනවා ඇත හෝ නැත මෙන්න මේ බඳු තැනකට වැටෙන්නේ අපි කොහොමද කොතනින්ද කියලා සොයා විමසා ගත්තොත් අර ක්ලේශය සංසිඳවන්න පුළුවන් තැන උපදින්නේ මෙන්න මෙතන අපි දැන් උදාහරණයක් අරගෙන අපට තේරෙන නිදර්ශනයකින් මේකට බැස ගන්න පුළුවන් වුණොත් වඩා පහසු වේවි. අපි හැම කෙනෙක්ම කණ්ණාඩිය ළඟට යනවා. කණ්ණාඩිය ළඟට යනවා. කණ්ණාඩියක් ළඟට ගියාම අපිට පේනවා ප්‍රතිබිම්බයක්. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් අපිට පේනවා. කන්නාඩියෙන් අපි දකින ප්‍රතිබිම්බය පෙනෙන්න හේතු කාරණා තුනක් තියෙනවා ප්‍රධානව. පළවෙනි එක කන්නාඩිය. ඊළඟට කන්නාඩියේ ඉදිරියේ පවත්න රූපය. ඊළඟ ආලෝකය. මෙන්න මේ හේතු තුන ඇතිකල්ලි කන්නාඩියෙන් අපට යමක් දර්ශනය වෙනවා, පෙනෙන බවක් තියෙනවා. දැන් බලන්න කණ්ණාඩියෙන් අපට පෙනෙන දේ ප්‍රතිබිම්බයේ කණ්ණාඩියද? ප්‍රතිබිම්බය කියලා කියන්නේ කණ්ණාඩියේ ඉදිරියේ තියෙන භෞතික රූපයද? එහෙම නැත්නම් ආලෝකයද? ප්‍රතිබිම්බය මේ හේතු තුනෙන් එකකටවත් අයිතිද? හොඳට කල්පනා කරලා බලන්න. නුවණින් විමසලා බලන්න. කණ්ණාඩියෙන් අපට පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිතිද කියලා. ඔන්නෑ ඔබට තේරුම් ගන්න පුළුවන් ප්‍රතිබිම්බයේ කණ්ණාඩියක් නෙමෙයි. ප්‍රතිබිම්බය කියන්නේ ඉදිරියේ තියෙන රූපයක් නෙමෙයි. ප්‍රතිබිම්බය කියන්නේ ආලෝකයක් නෙමෙයි. ප්‍රතිබිම්බය මේ හේතු තුනටම අයිති නෑ. ප්‍රතිබිම්බයේ කණ්ණාඩිය නම් රූපේ නැතත් ආලෝකේ නැතත් ඒ ප්‍රතිබිම්බයේ හැමම තියෙන්න ඕන. ප්‍රතිබිම්බයේ රූපේ නම් ඒකෙත් කෙස්ලොම් නියදත් සම්මස්නහර ලේතරව සෙන්සුපු තියෙන්ට ඕන. පෙනෙන දේ ආලෝකය නම් අනිත් හේතු නැතත් ආලෝකයේ ඇති තැන හෙම රූපයක් පේන්න ඕන. ඒත් මේ හේතු එකකටවත් අයිති නැහැ ප්‍රතිබිම්බය. හැබැයි මේ හේතු නැතුව ප්‍රතිබිම්බයක් හම්බ වෙන්නේ නැහැ. කණ්ණාඩිය අපිට දකින යමක් හම්බ වෙන්නේ මේ හේතු තුන ඇති කල්හිමයි. කණ්ණාඩියක්, රූපයක්, ආලෝකයක් කියන හේතු ඇති කල්හි යමක් පේනවා අපිට. දැන් බලන්න පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නෑ. ඇත්ත යථාර්ථය ඒක. නමුත් අපි ඉන්නේ ඒ ඇත්තෙද? අපිට මොකක්ද වෙලා තියෙන්නේ? දකින දේ රූපේ වෙලා. දකින්නේ රූපයයි කියන අදහසට වැටිලා තියෙනවා අපි. මේ දකින දේ මමමයි, මගේමයි, මාවමයි. දකින දේත් එක්කම අපිට ඉපදිලා තියෙන මමමයි, මගේමයි, මාවමයි කියන අදහස. නුවණින් අර්ථ පරීක්ෂා කරලා බලන්න. දැන් මමමයි, මගේමයි, මාවමයි කියන අදහස උපන්නේ රූපයටද මේ දකින දෙයටද? භෞතික කය ඉදිරියේද මම මගේ මගේ ආත්මය කියන අදහස උපන්නේ මේ පෙනෙන ප්‍රතිබිම්බය ඉදිරියේද? හොඳට හඳුනා ගන්න. මේ ටික හඳුනාගත්තේ නැත්නම් මේ අහන ධර්මයෙන් එච්චර ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. ප්‍රතිබිම්බය කියන්නේ කුමක්ද කියන එක හඳුනාගත්තොත් ඒක සමාන කරගන්න දකින්නවා කියන කාරණාවත්. දකින්නවා කියන තැනදිත් එවඳු දෙයක් අපිට හමු වෙන්නේ. දැන් අපි කණ්ණාඩිය ළඟ දකින්නවා යමක්. දැන් අපි දකින්න දේ මේ රූපයයි කියලා හිතාගන්න. දැන් අපි ඇත්ත විමසා බලනකොට අපිට පේනවා ප්‍රතිබිම්බයේ රූපයට අයිති නැහැ, කණ්ණාඩිය අයිතිත් නැහැ, ආලෝකයට අයිතිත් නැහැ කියලා. ඇත්ත. එහෙත් අපි ඒ ඇත්තනේ අපි ඉන්නේ බොරුවක. අපි හැමතිස්සෙම රැවටෙනවා මේ පේන්නේ මාමයි මාවමයි කියලා. ඒ නිසා අපිට මෙතන රැවටෙනකොට, ප්‍රතිබිම්බේ රැවටෙනකොට අපට අයිති උනේ මොකක්ද? උරුම උනේ මොකක්ද? ලෙඩ වෙන, දිරෙන, කුණු වෙන මේකය. අපි අත ස්පර්ශ කළේ, කොණ්ඩේ හදන්න, මුහුණ හදන්න අල්ලගත්තේ කොහේද? පෙනුනේ මොකක්ද? අල්ලගත්තේ මොකක්ද? පෙනුන තැන නෙමෙයි අපට අහුනේ. එතකොට වෙන තැනක් අහුනේ, දිරෙන ලෙඩ වෙන තැනක් අහුනේ මේ දෙක එකක් කියලා දැක්ක නිසා. මේ දකින්නේ මේකමයි කියලා හිතපු නිසා. හිතට මේ නිදර්ශනේ මේ උපමාව දවස් ගණනක් හරි කමක් නැහැ හිතන්න. කන්නාඩි ළඟට ගිහිල්ලා ඇත්තටම මේ හේතු තුනටම අයිති නෑ නේද මේක. නමුත් දැන් හැමදාම අපි රැවටෙනව නේද මේ පෙනෙන දේ ළඟ. මේ පෙනෙන දේ පෙනෙන්නේ මෙහෙ එකයි කියලා හිතනවා නේද? මේ පෙනෙන්නේ මේ රූපේමයි කියලා හිතනවා නේද? ඒ නිසාම නේද මේ රූපේ හම්බ වෙලා තියෙන්නේ. මේ රූපේට අපි අත යන්නේ. මේ රූපේ අයිති වෙලා තියෙන්නේ මම මගේ කියන අදහස ඉපදෙලා තියෙන්නේ. එතකොට මම මගේ කියන අදහස උපන්නේ ප්‍රතිබිම්බේ ළඟ නම් ඒ දෘෂ්ටියෙන් ස්පර්ශ වෙලා තියෙන්නේ කොහොමද? ඒ දිරණ ලෙඩ වෙන කය මේ රූපාදේශ ඛණ්ඩ ටික. මේ උපමාව මේ නිදර්ශනය හොඳට තේරුම් ගන්න. එතකොට ඒ අනුසාරයෙන් පුළුවන් අපිට මජ්ක්‍ධිම නිකාය නන්දකෝ ආද සූත්‍රයේදී අපට පැහැදිලි කරනවා නන්දක හාමුදුරු මෙහෙවරට බණ කියන්න වැඩම කරලා ඉදා මේ නිවරුන්ට උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා මේ ධර්මයේ මේ සක්කාය දෘෂ්ටිය දුරු කරන පිළිවෙත උන්වහන්සේ දේශනා කරලා මෙන්න මේ ටික ගලපලා පෙන්නනවා. නැගිනිවරුනි තෙලුත් තිරයක් දැල්ලත් ඇතිකල්හි ආලෝකය. ආලෝකය කියන්නේ තෙල්ද? ආලෝකය කියන්නේ තිරයද? ආලෝකය කියන්නේ දැල්ලද? ආලෝකය කියන්නේ තෙලුත් නෙමෙයි. ආලෝකය කියන්නේ තිරයක් නෙමෙයි. ආලෝකය කියන්නේ දැල්ලක් නෙමෙයි. ආලෝකයේ මේ හේතු එකකටවත් අයිති නෑ. කවුරු හරි ආලෝකයේ තෙල් කියලා කිව්වොත් වැරදි. ආලෝකයේ තිරේ කියලා කිව්වොත් වැරදි. ආලෝකයේ දැල්ලයි කියලා කිව්වොත් වැරදි. හැබැයි මේ හේතු නැතුව ආලෝකය කියලා යමක් හටගන්න බව ලැබෙන්නේ නැහැ. මේ හේතු ඇති තැනමයි ආලෝකය කියන ධර්මතාවයත් හටගන්නේ. දැන් නුවණක් ඇති කරගන්න මේ හේතු වලට අයිති නැති වුණත් ආලෝකය මේ හේතු ඇති කල්හි ආලෝකය නැමැති ඵලයක් හටගන්න බව මේ එකකටවත් අයිති නැති පෙර නොතිබීම යමක් හට ගන්න බව දකින්න. ඒ හේතු වෙන් වෙනකොට ඉතුරුවක් නැතුවම ඒ ආලෝකයද නැතිව යන බවද දකින්න. ගහක් පොළවක් ආලෝකයක් ඇති කල්හි සෙවනැල්ල කියන්නේ පොළොවද? සෙවනැල්ල කියන්නේ ගහද? සෙවනැල්ල කියන්නේ ආලෝකයද? මේකකටවත් නෙමෙයි සෙවනැල්ල කියන්නේ. සෙවනැල්ල පොළොව නම් ගහ නැතත් සෙවනැල්ල තියෙනවා. සෙවනැල්ල ගහ නම් පොළොව නැතත් ආලෝකය නැතත් තියෙනවා. සෙවනැල්ල ආලෝකය නම් අනිත්‍යව නැතත් තියෙනවා. එහෙනම් සෙවනැල්ල කියලා කියන්නේ මේ හේතු එකකටවත් අයිති නැහැ. හැබැයි මේ හේතු නැතුව සෙවනැල්ල කියන ධර්මතාවය හම්බ වෙන්නේ නැහැ. එතකොට සෙවනැල්ල කියලා කියන්නේ මේ හේතු ඇති කල්හි හටගන්න මැවෙන ධර්මයක්. පෙර නොතිබීම හටගන්න ධර්මයක්. දැන් අපි ඇලුම් කරලා තියෙන්නේ මොකකටද? සංධාවකම් ප්‍රධානී සෙවනැල්ල හරි සිසිලයි. ඒ සෙවන ඒ සිසිල දින දින ඒ සෙවනැල්ලට අපි ඇලුම් කරනවා. ඒ ආලෝකයට ඇලුම් කරනවා. ඒ දකින්න පෙනෙන දර්ශනයට ඇලුම් කරනවා. එහෙමනම් දැන් තණ්හාව උපදින තැන හම්බ වෙනවා. තණ්හාව මම මගේ කියලා අදහස උපදින තැන හම්බ වෙනවා. මෙතනින් තමයි මේක නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. නිවන්න පුළුවන් වෙන්නේ මේ උපදින තැනීමයි. දැන් එහෙනම් මෙතන හඳුනා ගන්න උත්තරෝන මේ බාහිරින් ගත්ත නිදර්ශන ටික සමතර ගන්න ඕන. දකින්නවා, අහන්නවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනට. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනට මේක ගලපා ගන්නට වෙනවා. දකින්නවා කියනකොට අත්හැවත් රූපේවත් චක්කු විඥානේවත් නොවේ. ඒත් මේ හේතු ස්කන්ධ ඇති කල්හි දකින්නවා කියන ඵලයක් ලැබෙනවා. එතනදි මතක තියාගන්න ඕන ස්කන්ධ ටික එක පැත්තකට ඵලය අනිත් පැත්තකට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් ඇති වෙන ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බේ වෙන් කරලා ගන්න බෑ. හේතු එක්කමයි යෙදিলা තියෙන්නේ. වෙනස් කරන්න බෑ. එකටමයි යෙදিলা තියෙන්නේ. නමුත් එකිනෙකට අයිති නැති ධර්මතාවය. ඒ වගේ හේත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දකින බවක් පේනවා. දැකීම මේ හේතු එකකටවත් අයිති නෑ. කනත් ශබ්දයක් සෝත විඥානයක් ඇති කල්හි අහන බවක්, ඇහෙන බවක්. නාසයක් ගන්ධයක් ගන්න විඥානයක් ඇති කල්හි දැනෙන බවක්. දිවත් රසයක් ජීවා විඥානයක් ඇති කල්හි රස දැනෙන බවක්. කයත් පහසත් කාය විඥානයක් ඇති කල්හි පහස දැනෙන බවක්. සිතත් සිතුවිලිත් මනෝ විඥානයක් ඇති කල්හි දැනගන්න බවක් තියෙනවා. එතකොට දැන් ඔන්න අර නිදර්ශන ටික ප්‍රමාණ ටික තේරුම් ගත්තනම් හොඳට කල්පනා කරලා හොඳට හිතලා තේරුම් ගත්තොත් මෙතනදිත් අර වැරද්ද අපි ඒ ආකාරයෙන්ම කරන හැටි බලාගන්න පුළුවන්. සෙවනැල්ල හොඳයි සැපයි කියලා සෙවනැල්ල අල්ලන්න ගියොත් අපට අහුවෙන්නේ පොළොව. ආලෝකය හොඳයි සැපයි කියලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අල්ලන්න ගියොත් වෙනස් දෙයක්. ආලෝකයේ වැටිච්ච මහ පොළොව එවැනි තැනක් අපේ ස්පර්ශ වේවි. ආලෝකය අල්ලන්න බැහැ. පෙනෙන ඡායාව කණ්ණාඩියේ ප්‍රතිබිම්බය අල්ලන්න ගියොත් එක්ක කණ්ණාඩිය අහුවෙයි. පේන දේ මමයි කියලා හිතුවොත් මේ රූපය අහුවෙයි. ඒක අල්ලන්න බෑ. අහුවෙන්නේ නෑ. ඒක මේ ඇති කල්හි මැවෙන ධර්මතාවයක්. එහෙත් අපි මෙන්න මේ වැරද්ද මේ දකින හන දැනෙන දැනන ගන්න දේදී හැම මොහොතකම සිද්ධ වෙනවා. දැකීම හැ කායිති දෙයක් බවට. දකින්නේ රූපේ බව. දකින්නා ඇහැ බව. මේ ඵලයේ හේතුවට අයිති කරනවා. ආලෝකයේ තෙල් වලට ත්‍රේත දැල්ලට අයිති දෙයක් හැටියට සැලකුවොත් කොච්චර මොඩද. ප්‍රතිබිම්බයේ කණ්ණාඩියට අයිති රූපයට අයිති ආලෝකයට අයිති කියලා කිව්වොත් කොච්චර වැරදිද. සෙවනැල්ල පොළවට අයිති ගහට අයිති ආලෝකයට අයිති කියලා කිව්වොත් කොච්චර වැරදිද. එබඳු වැරද්දක් අපි අතින් සිදු වෙනවා. මේ දකින දේ දැකීම ඇහැට අයිති. ඇහෙන් දකිනවා. රූපයයි දකින්නේ. චක්කු විඥානයයි දකින්නේ. මේ හේතු ඇති කල්ලි හටගන්න දේ ඒ ඵලය මේ හේතුවට සම්බන්ධ කරලා හේතුවට ගලපලා හේතුවට එකතු කරලා එක්හාසු කරලා දකින නිසා අපිට දැකීම දැකීමකින් අවසන් වෙන්නේ නෑ. දැන් අපට ඊයේ දැකපුවත් ගියසුමාන දැකපුවත් ඊට කලින් අවුරුදු ගානකට එහා දැකපුවත් දැනුත් නැවත නැවතත් සිහි කර කර බලන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙන්නේ ඇයි? දැක්කේ අහවල් තැන තියෙන රූපයයි කියන අදහස නිසා. දැකීම හැටවත් රූපයටවත් චක්කු විඥාණයටවත් අයිති නෑ මේ හේතු ඇති කල්ලි හටගන්න ඵලය. ඒ හේතු වෙන වෙනකොටම ඒ ඵලයේද නිරුද්ධ වෙනවා කියන නුවණ දැක්ම යෙදුනා නම් දැකීම දැකීමකින් අවසන් වෙයි. එහෙත් අපට දැකීම දැකීමකින් අවසන් නොවුණු නිසා දැක්ක දේ අපි හැම මොහොතකම සිහි කරන්න මන ආයතනය උපද්දවනවා. මන ආයතනයේ උපන් සිහි කරගත්ත දේ බලන්න ආපහු එහෙ උපද්දවනවා. ඔන්නාර දුක් වූ ආයතන අපට නැවත නැවත හට ගන්න හැටි හම්බ වෙනවා. නැවත නැවත රූපය දකින්න නේද මේ හැ උපදින්නේ. ශබ්දය අහන්න නේද මේ කන උපදින්නේ. ගඳ සුවඳ දැනගන්න නේද නාසය උපදින්නේ. රස දැනගන්න නේද දිව උපද්දවන්නේ. පහස දැනගන්න නේද කය උපදින්නේ. සිතුවිලි දැනගන්න නේද මේ සිත උපදින්නේ. අන්න සිත උපද්දවන තැන හම්බ වෙනවා. දැන් මේ දකින්න තැන අහන තැන දැනෙන දැනගන්න තැන වෙන් කරගන්න බැරි වෙච්ච හැම මොහොතකම හා මේ හිතට දැනුණාම යමක් වටාපත වටාපත කියලා දැනගත්තා. දැනගත්තාම අපි කරන්නේ මේ වටාපත කාගේද කොහේද කොතනද තියුනේ ඔන්න හිතන්න. හිතන්න පෙළඹුණා කියලා කියන්නේ මොකද්ද? මන උපන්න. දුක උපන්න. ඊළඟට එතනින් මන ආයතනින් නතර වෙන්නේ නැහැ. මේ වටාපත අතන යැත්ටි. ඔන්න කයත් උපදිනවා නැගිටිනවා. එතන තියෙනවද බලන්න යන්න. ගිහිල්ලා බලනකොට ඇහත් උපදිනවා. දැන් අපි හඳුනාගත්තනම් ඇහ උපන්න, කන උපන්න, නාසය උපන්න කියන්නේ දුක උපන්න කියනක අර මුල් ප්‍රතිපදා දිසායෝගික වෙලා හොඳට හඳුනාගත්තනම් තමන් දන්නව එහෙනම් දුක උපදින්නේ මෙන්න මෙතන රැවටෙනකොට නේද කියලා. මෙතන මුලා නොවුනොත් මෙතන රැවටුනේ නැත්තම් මේ දුක උපදින්නේ නැහැ නේද? මේ දුක උපදින්නේ නැහැ නේද? දුක නූපදිනව නේද? දුකේ නූපදින බව නේද නිවන කියලා කියන්නේ? අසංකත ධාතුව නේද? නොහට ගන්න බව නේද? හටගත්තොත් යම දුක නේද? ජරා මරණේ නේද? නොහට ගන්න බව නේද? අසංකතේ නේද නිවන කියලා කිව්වේ? එහෙනම් දැන් ආයතන ටික හටගන්නේ මෙතන රැවටුණු. දැන් මන ආයතනේ දැන් අපි මෙහෙම බලාගෙන ඉන්නකොට භාවනා කරනකොට ඔන්න අපි අතීතයේ දැකපු හාපු දැනුණු දේවල් නිරුද්ධ වෙච්ච බවට දැකලා නැහැනේ. එහෙ තියෙනවා තියෙනවා කියන අදහසෙන් ඉන්නේ. ඉනස්සලා දැන් ඔන්න සිතට මෙවෙනවා. සිතින් දැනගන්න වටාපත. හාමුදුරු පුතුගේ අම්මා තාත්තා නොයෙක් දේවල් පිළිබඳව දැනගන්නවා. දැනගැනීමක් ඇති වුණාම ඒක වැරද්දක් නේ. හැබැයි මේ දැනගැනීම ඇති වුණේ මෙන්න මේ මන ආයතනයක් ධම්මා ආයතනයක් ඇති තැන. එහෙම නැත්නම් මේ ස්කන්ධ නිසා මේ ටික හටගත්තා. අර තෙලුත් කිරයක් දැල්ලත් ඇති තැන ආලෝකය වගේ මේ මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇතිගෙන මේ බඳු දැනගැනීමක් හටගත්ත නේද? මේ දැනගැනීම මේ හේතු නැති වෙනකොටම නැති වෙනව නේද? මේ දැනගැනීම පෙර නොතිබීම මෙතනම හටගත්තා. ඉතුරුවක් නැතුවම මේ හේතු බිඳෙනකොට නිරුද්ධ වෙලා යනව නේද කියලා. දැනගත්ත දේ දැනගැනීම එතනම නිරෝධයට මෙහාට බාරගන්නේ නැතුව එතනම නිරුද්ධ කරලා දාන්න පුළුවන් මානසිකාරය යෝනිසෝ මානසිකාරය යොදාගත්තොත් හොන ඔබටත් පුළුවන් වේ මේ ජීවිතේ රහත් වෙනවා කියන ඵලයම ලබන්න. ඊට මෙහා එකක් නෙමෙයි. එතන තමයි ඒ උතුම් ඵලයට යන්න තියෙන දොර විවර වෙන්නේ. එනිසා මෙන්න මේ ටික තමයි අපි හොඳින් කතා කරලා විස්තර කරලා නැවත නැවත හඳුනා ගන්න ඕන තැන. ඉතින් මේ ටික දැන් ටිකක් නිහඬව හිතන්න. එතෙක් අපි ටික වෙලාවක් පුංචි විවේකයක් අරගෙන ඉන්නතුරුව නැවත වතාවක් ඔබට කැමති නම් අවශ්‍ය නම් අපහැදිලි සැලනම් පැහැදිලි නොවුණු තැන මේක කොහොමද අපි පැහැදිලි කරගන්නේ කියන විමසීමකුත් එක්ක ඒ තුටික වෙලාව යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයක් අරගෙන යනවා.